ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශය ඒ 2023 පෙබරවාරි මාස 20 දින කරු මහින්දයාපා අබේවර්ධන මැතිතුමා කථානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කරු කථානායකතුමනි 40 අධිභාරය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 අධිකාරිය වූ මහජන ආරක්ෂා ආඥා පනතේ 12 වගන්තිය මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් එහි දෙවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවන් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21-2 වගන්තිය සමග කියව යුතු 2-3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තු වෙත මෙයින් දැනුම් දෙමි. මේට හිතවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන B පාර්ලිමේන්තුවේ නිවේදනය පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 විධිවිධාන සහ 2023 පෙබරවාරි මාස 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවට ප්‍රකාරව රජයේ ගිණුම් කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු නීතිඥ මොහන් පියදාසන් දසිල්ලා මහතා, ගරු ලසන්ත අලගිවයන්න මැතිතුමා, ගරු ප්‍රසන්න රණවීර මැතිතුමා, ගරු කේ කාදර් මස්තාන් මැතිතුමා, ගරු ආචාර්ය සුරෙන් රාඝවන් මැතිතුමා, ගරු ඩයනා ගමගේ මැතිනිය, ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා, ගරු SB දිසානායක මැතිතුමා, ගරු තිස්ස අත්තනායක මැතිතුමා, ගරු වජිරා බේවදන මැතිතුමා, ගරු ALM මතාවුල්ලා මැතිතුමා, ගරු කබීර් හසීම් මැතිතුමා, ගරු මනෝ ගණේෂන් මැතිතුමා, ගරු ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා, ගරු විමලවිර දිසානායක මැතිතුමා, ගරු නිරෝෂන් පෙරරා මැතිතුමා, ගරු JC අලවතුල මැතිතුමා, ගරු අඩුවෙල් සුරේස් මැතිතුමා, ගරු අශෝක් කබේසිංහ මැතිතුමා, ගරු බුද්ධික පතිරණ මැතිතුමා, ගරු ජයන්ත කඩකොට මැතිතුමා, ගරු හෙට්ට අප්පහම මැතිතුමා, ගරු හේසා විතානගේ මැතිතුමා, ගරු ආචාර්ය මේජර් ප්‍රදීප් උදුංගොඩ මැතිතුමා, ගරු ඉසුරු දොඩංගොඩ මැතිතුමා, ගරු ශානෙක්කයන් රාජ ප්‍රාසමාණික්කම් මැතිතුමා, ගරු AMW සහන් ප්‍රදීප් විතාන මැතිතුමා, ගරු D වීරසිංහ මැතිතුමා, ගරු ආචාර්යනි හරිණි අමරසූරිය මැතිනිය. නිවේදන අංක C නිවේදනය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවට ප්‍රකාරව පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජගත් පුෂ්පකුමාර මැතිතුමා, ගරු ජානක වක්කුඹර මැතිතුමා, ගරු ලොහන් රත්නත්තේ මැතිතුමා, ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා, ගරු DV චානක මැතිතුමා, ගරු ශාන්ත බණ්ඩාර මැතිතුමා, ගරු අනුරුද්ධ දිසානායක මැතිතුමා, ගරු නීතිඥ රවුප් හකීම් මැතිතුමා, ගරු නීතිඥ අනුර ප්‍රියදාසන යාපා මැතිතුමා, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ගරු දයාසිරි ජයසේකර මැතිතුමා, ගරු රෝහිත අබේකෝද ගුණවර්ධන මැතිතුමා, ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා, ගරු නිමල් ලංසා මැතිතුමා, ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු SMS මුසාරත් මැතිතුමා, ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා, ගරු SM මරික්කාර මැතිතුමා, ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිනිය, ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු සංජීව එදිරිමාන්න මැතිතුමා, ගරු ජගත් සුමිත්‍රා ආරච්චි මැතිතුමා, ගරු මේජර් සුදස්සන දෙනිපිටිය මැතිතුමා, ගරු නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මැතිතුමා, ගරු පුල් මහින්ද රාජපක්ෂ මැතිතුමා, ගරු M රාමේශ්වරම් මැතිතුමා, ගරු ශානෙක්කයන් රාසමාණික්කම් මැතිතුමා, ගරු රාජිකා වික්‍රමසිංහ මැතිනිය, ගරු නීතිඥ මදුරු විතානගේ මැතිතුමා, ගරු මහාචාර්ය රන්දිත් බණ්ඩාර මැතිතුමා, ගරු මහාචාර්ය චරිත හේරත් මැතිතුමා. නිවේදන අංක D පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117 විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ගෘහකාරක සභාවේ සේවය කිරීම සඳහා කථානායකවරයාගේ සභාපතිත්වයෙන් මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාර්ක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු තේනුකු විධානගමගේ මැතිතුමා, ගරු ප්‍රේමලාල් ජයසේකර මැතිතුමා, ගරු පියල් නිශාන්ත සිල්ලා මැතිතුමා, ගරු ALM අතාවුල්ලා මැතිතුමා, ගරු නිමල් ලංසා මැතිතුමා, ගරු ජයන්ත කැටකොඩ මැතිතුමා, ගරු ජගත් සුමිත්‍රා ආරච්චි මැතිතුමා, ගරු මුදිතා ප්‍රේසාන්ති මහත්මිය, ගරු M රාමේශ්වරම් මැතිතුමා, ගරු මර්ජාන් පලීල් මැතිතුමා. නිවේදන අංක E පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවට ප්‍රකාරව මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරික සභාවේ තේරීම් කාර්ක සභාවසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජගත්පුස්ස කුමාර මැතිතුමා, ගරු එස් විලයන්ද්‍රන් මැතිතුමා, ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා, ගරු අරවින්ද කුමාර මැතිතුමා, ගරු ගීතා සමන්මලි කුමාරසිංහ මැතිනිය, ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා, ගරු වජිර අබේවර්ධන මැතිතුමා, ගරු ජයන්ත කැටකොඩ මැතිතුමා, ගරු යූකේ සුමිත් උඩුකුඹර මැතිතුමා, ගරු චින්තක අමල් මායාදුන්න මැතිතුමා, ගරු නිපුණ රණවක මැතිතුමා, ගරු රජිකා වික්‍රමසිංහ මැතිනිය, ගරු ඒ.එම්. ඩබ්ලිව් සාන් ප්‍රදීප් විතාන මැතිතුමා, ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමා, ගරු යදාමිනී ගුණවර්ධන මැතිතුමා. නිවේදනාංකයේ පාර්ලිමේන්තු ස්ථාවරණයේ 113 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවට ප්‍රකාරව විවස්ථාදායක තේරීම් විවස්ථාදායක ස්ථාවර කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මාගේ සභාපතිත්වයෙන් නියෝජ්‍ය කාර්ක සභා සභාපතිවරයා සමග මතු සඳහන් මන්ත්‍රීවරුන්ද තේරීම් කාර්ක සභාවසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු නීතිඥ නිමල් සිරිපාද සිල්ලා මැතිතුමා, ගරු ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්‍රි මැතිතුමා, ගරු නීතිඥ මොහන් පීද පියදාසන සිල්ලා මැතිතුමා, ගරු නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමා, ගරු ආචාර්ය සුරේන් රාඝවන් මැතිතුමා, ගරු කෝකිලා ගුණවර්ධන මැතිනිය, ගරු නීතිඥ ප්‍රේම්නාසි දොළවත්ත මැතිතුමා, ගරු නීතිඥ මදුර විතානගේ මැතිතුමා, ගරු නීතිඥ සාගර කාර්යවසන් මැතිතුමා, ගරු ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මැතිතුමා. නිවේදන ජී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 118 හි විධිවිධාන සහ 2023 පෙබරවාරි 10 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනා ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරුන් තේරීම් කාර්ක සභාවසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, ගරු කනක හේරත් මැතිතුමා, ගරු විජිත බේරගොඩ මැතිතුමා, ගරු තාරක බාලසූරිය මැතිතුමා, ගරු අනුරාධ ජයරත්න මැතිතුමා, ගරු චමල් රාජපක්ෂ මැතිතුමා, ගරු ජයන්ත කැටකොඩ මැතිතුමා, ගරු කෝකිලා ගුණවර්ධන මැතිනිය, ගරු අලි සබ්‍රි රහීම් මැතිතුමා, ගරු සමන්පිය හේරත් මැතිතුමා. නිවේදන එච් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 129.12 විධිවිධාන සහ 2023 පෙබරවාරි 19 දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවට ප්‍රකාරව පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා සභාපතිවරයා වූද විරුද්ධ පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයා සමග මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීක ආරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු කපිල අතුකෝරල මැතිතුමා, ගරු තිසකුට්ටි ආරච්චි මැතිතුමා, ගරු සංජීව එදිරිමාන මැතිතුමා, ගරු කරුණාදාස කොඩිතුවක් මැතිතුමා, ගරු මේජ සුදස්සන දෙනිපිටි මැතිතුමා, ගරු කුමාරසිරි රත්නායක මැතිතුමා, ගරු ඩී වීරසිංහ මැතිතුමා, ගරු මංජුලා දිසානායක මැතිනිය. ලිපිනයකනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යතුමා. ගරු මන්ත්‍රීතුමා ප්‍රධාන වැඩ කටයුතු ඉවර වෙනකම්
ගරු නියෝජ කතානායකතුමා, මේ දැන් මේ ඔබතුමා විශේෂයෙන්ම තේරීම් කාරක සභාවේ ගත්ත තීන්දුවරු ගණනාවක් කිව්වා. මට තේරෙන්නේ නැති කාලයක් ඔබතුමා මට තේරුම් කරලා දෙන්න. දැන් මේක තමයි ව්‍යවස්ථාදායකයේ නීතිය. ව්‍යවස්ථාදායකයේ ඔබතුමාලා පත් කරනවා දැන් ගොඩාක් කියලා ඔබතුමා කිව්වා. හැබැයි ගරු නියෝජ කතානායක මට තේරෙන්නේ නැත්තේ දැන් අපි රාජකීය කාරක සභාවේ ගන්න තීන්දුව ගණනාවක් තියෙනවා. එහෙනම් විසාජන කෙනෙකුට පිළිවෙලක් ගන්න. ඒ වගේම රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාවෙත් මේ විසාජන කියන්නේ අයවැය පිළිබඳව තීන්දුව ගන්නවා. දැන් මම එක කාරණයක් කියන්නම්. නියත කතා නම් විසාජන 50 කෙටුම්පතේ ඉදිරිපත් කිරීමේ අනතුරුව මාස 6ක් ඇතුළතදී මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපක්ෂය සමග අනුකූල වන්නේද යන්න ඇතුළුව ඇස්වේද පිළිබඳව වාර්තා කර සභාව විසින් ඉදිරිපත් කිරීමේදී මේ මුදල් කාර්ක සභාවේ වැඩක්. රාජ්‍ය මුදල් පිළිබඳ කාර්ක සභාව. එතකොට කරු නියත කතා නායකතුමනි, දැන් අයවැය සම්බන්ධ සියලු තීන්දුව අරගෙන අයවැය වෙන් කිරීම සියල්ල අරගෙන මේකට සම්බන්ධ නිලධාරීත් ඔක්කොම අරගෙන මේ ව්‍යවස්ථාදායකයේ නීතිය අභිබවා විධායකට යා හැකිද? අපි කොච්චර වෙලා මේක පත් කරත් වැඩක් වෙන්නේ නැහැ. අපි හදලා අස්වැමෙන්තු වල සල්ලි වෙන් කරලා ඒවා වෙන් කරන්න සල්ලි නැහැ කියලා නිලධාරීන් කටයුතු කරාම ගරු නියෝජ්‍ය කතානායකවරයා හැටියට ඔබතුමා මේකට තීන්දුවක් ගන්න ඕනේ. මොකද මේ වෙන්කිරීම කරලා තිබෙනවා ඔබතුමා අනුමත කළා තියෙනවා මේක ව්‍යවස්ථාදායකේ නීතිය එක ක්‍රියාත්මක කරලා තිබෙනවා හැබැයි වර්තමානයේ දැන් මේ මැතිවරණයට සල්ලි නැහැ හැබැයි අයවැයලේකනේ සල්ලි වෙන් කරලා එතකොට ගරු නියෝජක කතානායකතුමනි ඔබතුමා අත්සන් කරලා ඉතින් ඔබතුමාලා හරියට සමා වෙන්නේ මේ වචන පඹය වගේ වැඩ පිළිවෙලක් නියන්නේ අපි කොච්චර වැඩක් මේක පත් කළ වැඩකුත් නැහැ මේ වගේ නීති අනුකූල වැඩ විධායක ගන්න තීන්දුව හරහා මේ සියල්ල යටපත් වෙනවා ඒ නිසා මේවට අපි නම් දාලා කාලය ගත කරලා සල්ලි වෙන් කරලා ඒ විධායක ජනාධිපති ගන්න තීරුවත් එක්ක මේ සියල්ල විනාශ කරන ගරුණියට කතා නැහැ නෑ මේ පාර්ලිමේන්තුවේ මේ නීති හදා මොකද මේ කියන්නේ
හරි බොහොම සිතේ මම දන්න විදිහට එහෙම තීන්දුවක් අරගෙන නෑ
සාමාන්‍ය විධායක ඔබතුමාලා කියනවා මේ විධායක එහෙම තීන්දුවක් ගත්ත කියලා ගත්ත තැන පෙන්වන්න මම දන්නේ ඔබතුමාලා කියන එක අපිත් දැනගන්න එපේ ගරු
ගරුවන්තුමා
නෝජ්ජ කතානායකතුමනි මෙතුමා අහන තීන්දුව ගත්ත කොහෙද කියලා. දැන් ඊයේ පුවත්පත්වල මේ ඉලෙක්ටඩ් ජනාධිපති නෙමෙයි සිලෙක්ටඩ් ජනාධිපති කියනවා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට මේ ඡන්ද සම්බන්ධව තීන්දුවක් ගන්න පුළුවන්. හැබැයි ආර්ථික සම්බන්ධව තීන්දුවක් ගන්න බෑ කියලා. මොකද්ද මේ සිලෙක්ටඩ් ජනාධිපති කියන්නේ අධිකරණයට බලපෑම් කිරීමක් කරන්නේ. අනිත් පැත්තෙන් අයවැය සම්මත කරලා තියෙනවා. අයවැය රුපියල් බිලියන 10ක් දාලා තියෙනවා. ඒතර මේ පාර්ලිමේන්තුව හැල්ලු කිරීමක්
කතානායකතුමා.
බොහොම ඉස්සතේ. ඔව් ගරු
සමිදැක්. කුලව පත් වෙච්ච ජනාධිපතිවරයෙක් මේ රටේ ඉන්නේ. ඒ ජනාධිපතිවරයා ඉන්නේ මේ රටේ සියලු ජනගහනය වෙනුවෙන් පෙත්තේරි පත් කරපු ජනාධිපතිවරයෙක්. මෙතුමල්ලට ඕන විදිහට ඒක එතුමන්ලට හඳුන්වලා දෙන්න බෑ දෙවෙනි කාරණාව මුදල් පිළිබඳව වග කියන්න ඕනේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ විපක්ෂයට තමයි ෆිනෑන්ස් කමිටි වල ත්‍යාග සභාපතිකම් හිටන් දීලා තියෙන්නේ මෙතන ඇවිල්ලා බෙරියන් දෙන්න එපා ඔබතුමන්ලට ඔය එක තුනට තරගයේ තියෙන එක්සජ්ජා ත්‍රිපක්ෂා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක නම් ඒක ඕගොල්ලන් බේර ගන්න මෙතන නැති දේවල් බොරු දේවල් මෙතන උදේ පාන්දර පටන් ගන්න එපා මේ න්‍යාය පත්‍රය කරමු ගරු
ගරු මරික්කාර මන්තුමා දැන් ගරු මරික්කාර මන්තුමා ඔබතුමා කියන දේ පැහැදිලි. දැන් මේ වෙනකොට මැතිවරණය කල් දාලා නැහැ. නාම මේ හරි. බොහොම ඉස්සුදී. හර්ෂ මන්තුමා ඒ කාරණේද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රජයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා මුදල් කාර්ක සභාවට මේ දැන් කිව්වා විපක්ෂයට දීලා තියෙන්නේ කියලා. දැන් සභාපතිකම දැන් මම ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා මට කිව්වා ඒ කාර්ක සභා අවස්ථා ඉවරුනහම තේරීම් කාර්ක සභා අවස්ථා ඉවරුනහම ඔබතුමාව කිසිම ඡන්දයකින් නැතුව නිතරගෙන් යෝජනා කරපු පරිදි පත් කළා කියලා. ඊට පස්සේ මම ඒ සම්බන්ධයෙන් කතානායකතුමාටත් ස්තුති කළා, විපක්ෂයේ අනිත් මේ පක්ෂ නායකයන්ටත් ස්තුති කළා, ට්විටර් පණිවිඩයක් ගැහුවා. ඊට පස්සේ ටික වෙලාවකින් මේ මිනිට්ස් ආවහම ඒකේ මේක නැති නිසා කමියුනිකේෂන් එකෙන් ඇහුවහම ඇයි මේක මේ කියන්නේ නැත්තේ කියලා ඔවුන් කිව්වා එහෙම දෙයක් වෙලා නැහැ කියලා. ඊට පස්සේ මම කවුද අපේ සෙක්‍රටරි ජෙනරල් මේ මහලේකම්තුමාගේ කාමරයට ගියා. ගිහින් මම එතුමාගෙන් ඇහුවා. ඒතකොට එතුමා කිව්වා එතුමාට තේරිච්ච විදිහට ඒකේ ප්‍රශ්නයක් තිබුණ නැහැ කියලා. තව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ව ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීලා යෝජනා කරා. නමුත් ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කිව්වා විපක්ෂයෙන් යෝජනා කරන්නේ හර්ෂද සිල්වා කියන පුද්ගලයාගේ නම කියලා. ඊට පස්සේ එතන පොඩි සාකච්ඡාවක් වුණා. ඊට පස්සේ ඔහුට හැඟිච්ච විදිහට නම් ඒක සම්මත වුණා කියලා. ඉතින් මං අහන්න කැමති, දැන් මෙතුමත් කිව්වා වගේම ඇයි මේ සම්මත වීම මේ දැනුම් දෙන්නේ නැත්තේ? මොකද මම ගරු කතා පොඩ්ඩක් ඉන්න ගරු නියෝජ කතානායකතුමා, මම දේශපාලන ભેදයකින් තොරව මේ මුදල් කාර්ක සභාව මෙහෙවගෙන ගියා. මම ට්‍රෙෂරිය ගෙනාපු දේවල් විශ්ලේෂණයට පත් කරා. අපි ඒ විශ්ලේෂණය සඳහා කණ්ඩායමක් යොදාගෙන අපි සත්භාවයෙන් මේ දේ කරා. හරි, මොකද මට මං කිව්වා මං කැබිනට් එකට එකතු වෙන්න සූදානම් නැහැ. කැබිනට් අමතිකම් අවශ්‍ය නැහැ. හැබැයි විපක්ෂයේ ඉඳගෙන අපි රජයට මේ රටට විය යුතු දේ කරන්න අපි සත්භාවයෙන් කැප වෙලා ඉන්නවා කියලා. ඉතින් කරුණා කරලා, මොකද මම කතානායකතුමාට දෙතුන් පාරක්ම ගන්න උත්සාහ කරා, එතුමාව මට සම්බන්ධ කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ නිවේදනය නිකුත් කරන්න කියලා මම ඔබතුමාගෙන් කාරණික විලනා බොහොම ස්තුතියි.
මම කතානායකතුමාට ඒ බව දානවා.
මේ මෙතුමා මේ කියපු කාරණා පිළිබඳව ඔබතුමාට මේ ලක්ෂ්මන් කියලා ලැබතුමාට ඉන්නවා. අපි එතන සිලෙක්ෂන් කමිටි එකේදී එකකතාවෙන් තමයි මේක පත් කරන්න ඕනි කියන කාරණාවේදී මේ විපක්ෂයේම නම් කීපයක් ඉදිරිපත් කළා. අපි පැහැදිලිවම අපි කිව්වා ස්ථාවර නියෝග අත්තිටවල මේක ආණ්ඩු පක්ෂය ගන්න සූදානමක් නැහැ. ඒක වගකීමෙන් අපි කියලා කිව්වේ ඒ විතරක් නෙමෙයි මේක විපක්ෂයට ලබා දිය යුතුයි කියන තැනත් අපි ඉන්නවා. ඒ පිළිබඳවත් ගැටලුවක් නැහැ. ඒ කාරණාව අපි පැහැදිලි කරලා කිව්වා. හැබැයි නමක් ඉදිරිපත් වෙනකොට ස්ථාවර නියෝග එතන අහුසි කරන්නතු අපි ඒකට එකගයි. හැබැයි පුද්ගලයා පිළිබඳව එකකතාවයක් වෙන්න ඕනි කියලා විපක්ෂයත් එක්ක. එතනදී ඒ කමිටුවේදී තීන්දුව අරගන්න තමයි අපි කල් ගත්තේ. අපේ මන්ත්‍රීවරුන් එක්කත් කතා කරලා අපි එකකතාවයකට එන්නම් කියන එක. විපක්ෂයපත් කරන එකට විපක්ෂ සංවිධායකවරයා කියන කෙනාව පත් කළ යුතුයි කියලා ඒක කොහොමවත් කියලා නැහැ. කමිටුව තමයි පත් කරන්න ඕනි කියනවා.
බොහොම සිත ගරු කිරියල මතුමා.
මම ඒ රැස්වීමට සහභාගී වුණා නිමල් සිරිපාල මේ ඇමතිවත් සිටියා. මම විපක්ෂයේ සංවිධායක හැටියට හර්ෂ දසිල්ලා මැතිතුමාගේ නම යෝජනා කෙරුවා. ඇත්ත වශයෙන්ම කතානායක පිළිගත්තා එක. මේක අද ඉවර කරමු කියලා. ප්‍රශ්නේ ඉවර වුණා. ආණ්ඩුවට බෑනේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපි කරන්න. ආණ්ඩුවට බෑ. ඒක දම් කරන්න ඕන අපි.
බෝමිසිතමය ගැන කතා නැකතුමාට දන්නන්න.
එතකොට මේ කතාවක් කරනවා මෙතුමා. මොකද ඒක ආණ්ඩු පක්ෂ විපක්ෂ කියලා නෙමෙයි කමිටුවක් හැටියට සම්බන්ධ වෙච්ච දෙන කමිටුව ඒකකතාවෙන් පත් කරන කතාවක් තමයි.
බෝමිසිත අපි න්‍යාය පත්‍රයට යමු ගරු. ගරු අග්‍රම්. කිරියල මතුමා.
දැන් නිකුත් කළ නිවේදනයේ හර්ෂසිල්ල මතුමා පත්තුනා කියලා ඔබතුමා ඇයි නිවේදනය කරන්න ඇත්තේ?
වෙනත් නමකුත් යෝජනා වුණා කියලා. ආර්ෂ මැතිතුමාගේ ප්‍රකාශය කියුණා තව නමක් එතන යෝජනා වෙලා තියෙනවා කියලා. අපි දැනගන්න කැමති විපක්ෂයෙන් යෝජනා වෙච්ච වෙන නම මොකද්ද
මම යෝජනා කිරුවේ අර්ෂසිල්ල මැතිතුමා කියලා. මේ අය වෙන නම් එකක් දෙකක් කිව්වා. ඒක අපි කිව්වේ
නෑ. චන්දිවීරක්කොඩි මැතිතුමා
නියෝජක අතාලේතුමා පොයින්ට් අවාඩ්.
ගරු
නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයක් සහ විපක්ෂයක් තියෙනවා. ස්ථාවර නියෝගවලට අනුව රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිත්වය විපක්ෂයට ලබා දිය යුතුයි කියලා සඳහන් වෙනවා. එතකොට විපක්ෂයට ලබා දෙනවා නම් යම් තනතුරක්, ඒ තනතුර නම් කිරීමේ අයිතිය විපක්ෂයට හිමි වෙනවා. එහෙම නැත්නම් වෙන කමිටුවක් කරහා මේ පාර්ලිමේන්තුව තුළ කටයුතු ව්‍යාකූල කිරීමට උත්සාහ ගැනීම වැරදි. දැන් අද වෙලා තියෙන්නේ මේ රටේ හැමදේම ව්‍යාකූල තත්ත්වයට පත් කරලා තියෙනවා. අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න දෙන්නේ
ජනාධිපති අවසාන වශයෙන් කතා කරලා ඉවර කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතන්නේ ඉතා පෑදලියොම ආණ්ඩු පක්ෂයෙන් කිව්වා විපක්ෂයට මේක ලබා දෙනවා කියන එක. එතකොට මම මුදල් කාර්ක සභා නියෝජනය කරන සමාජිකයෙක් විදියට මට ඒ අවස්ථාව තියෙනවා. ඊට ඒ විපක්ෂ කාවද පත් කරන්න කෙනෙක් කියන්න. ඒ නිසා ඊට මෙතන තීන්දුව කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කාර්ක සභාවකදී එතන ඡන්දෙන් තෝරන්න ඕනේ. ඒකේ අයිතිය මට තියෙනවා. නැතුව මෙතන පක්ෂනායක කියලා තීන්දුව කරපුවා අපි මොකටද දාන්නේ? එහෙම අපි දාන්නේ මොකටද? එතනට ගිහිල්ලා මේ ගන්න තීන්දුව අනුමත කරන්න නෙමෙයි, අපිට එතන අවස්ථාවක් තියෙනවා අපේ ඡන්දය පාවිච්චි කරන්න. ඒ නිසා කරුණාකරලා මෙතන නම් පාවිච්චි කරන්න එපා. ඊට ඒක එතනදි විසඳගමු. අපි විපක්ෂයට ඒක ලබා දෙන්න.
බොහොම සිතේ මම මේක ඒ සම්බන්ධව ගරු කතානායකතුමාගේ අවධානය යොමු කරන්න.
ගරු ලංසා මැතිතුමාගේ මතයට මම පොඩ්ඩක් විරුද්ධයි. ඒකට හේතුව තමයි මේක 121 තියෙන්නේ සේරීම් කාරක සභාව විසින් තමයි සභාපතිවරයා පත් කරන්නේ. ගරු මන්ත්‍රීතුමා, කෝප් එකේ නම් ඡන්දයක් තියෙනවා. හැබැයි මේකේ ඡන්දයක් නැහැ. ගරු මන්ත්‍රීතුමා, මේකේ ඡන්දයක් නැහැ. ඔබතුමාව මම පිළිගන්නවා අපේ සභාවට. නමුත් අපේ සභාවේ එතන ඡන්දයක් නැහැ ගරු මන්ත්‍රීතුමා. මේක තේරින් කාර්ක සභාවේ අපොයින්ට්මන්ට් එකක්.
කොහොමද ලාන්සමන්ත?
ඡන්ද දෙකක් යෝජනා වුණොත් ඡන්දයක් තියෙනවා. ඒක තමයි නීතිය. එහෙම නැතුව මේ එක නමක් කියන එක නෑ. විපක්ෂය දෙන්නේ ඉදිරිපත් වුණොත් මොකද කරන්නේ? ඒ නිසා විපක්ෂයට අපි මේක ලබා දෙනවා. විපක්ෂයට අපි ඡන්දෙත් දෙනවා. හැබැයි ඒට බලමු මොකද වෙන්නේ කියලා.
හොඳයි බොහොම ඉස්සෙතේ.
ගරු පැහැදිලිවම මම ආර්ෂසිල්ව අමතුමත් එක්ක එකක වෙනවා ගරු
නියෝජ්‍ය කතානායකතුමනි දැන් ආණ්ඩු පක්ෂය කියනවා මේක විපක්ෂයට දෙනවලු. හරි විපක්ෂයට දෙනවනම් විපක්ෂය විසින් තමයි යෝජනා කළ යුත්තේ. එතකොට දැන් මේ සිලෙක්ටඩ් ජනාධිපතිට ඕන විදියට විපක්ෂයතුල අර්බුදයක් හදන්නේ මේ උත්සාහ කරන්නේ.
එතකොට මේ ගරු සංවිධායකතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, රාජ්‍ය පරිපාලන සදේත කටයුතු බලස්පන්.
මෙතන මේ පාතාලෙන් වගේ කතා කරන්නේ තර්ජනය කරන්නේ ඔබතුමාට.
ඒවා මෙහි තියාගන්න බෑ. මම පාතාලේ එළිය තියාගන්න පාර්ලිමේන්තුවේ තියාගන්න එපා. ගරු සංවිධායකතුමා ඔබතුමා ඔබතුමාගේ නම මට ඕනේ පාතාලේ කියලා තමයි.
නෑ මං කියන්න මං
හරි ඔබතුමා කාරණේ කියන්න මරික්කාර මැතුමා.
ස්ථාවර නියෝග අනුව අපි පිළිගන්නවා. ඒක කමිටුවෙන් පත් කරන්න ඕනේ. කමිටුව
පක්ෂ
මන්ත්‍රීවර පත් කරන්න ඕනේ. ඒකට එකකතාවයෙන් අපි පත් කරගත යුතු වෙනවා. ඒ නිසා තමයි ඒ අවස්ථාව තිබ්බේ. ඒකට අපි කිසිම ලාග ස්ථාවර නියෝගات පිටෝල ආණ්ඩුවෙන් පත් කරන්නවත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මේක එකකතාවයෙන් පත් වෙන්න ඕනේ දෙයක්
කියලා මේ කියනවා.
ඊළඟට ඔබතුමා මේ න්‍යායපත්‍ර යනවනම් මට මේක
ලේසි. හලවතුල මන්තුමා මේ කාරණේද?
ඒ කාරණේ තමයි.
ඔව්.
දරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන කාරණාව පැහැදිලි. ඊයේ දිනේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා හර්ෂ සිල්වා මැතිතුමාගේ නම යෝජනා කරලා තියෙනවා. එතන කතානායකතුමත් එකඟ වෙලා තියෙනවා. ඇයි එහෙමනම් මේ 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 මේක තව ප්‍රමාද කරන්නේ? මෙතන යම් ප්‍රශ්නයක් තියෙන හින්දානේ. ඉතින් ඒ නිසා පැහැදිලිවම කියනවා විපක්ෂයට නම් මේක හිමි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා එකඟතාවයෙන් ඒක ඉදිරිපත් කරාම ඒක ඉස්සර වෙන්න ඕනේ.
හරි බොහොම සිතේ.
මේක තවදුරටත් මේ අදා දෙන්න එක
ගරු මන්ත්‍රීතුමාලා දැන් මේ කතාව අවසන් කරමු. දැන් අපි න්‍යාය පත්‍රයට යමු. ගරු අංක 1 ගරු අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය පරිපාලන සදේත කටයුතු පළාත් පාලන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2020 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කාන්තා ළමා කටයුතු හා සමාජ සවිපල් ගැන්වීම් කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2020 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා
ගත් නියෝජ්‍ය කතානායකතුමනි 2018, 2019 සහ 2020 වර්ෂය සඳහා ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1978 අංක 16 ධර්ම විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්ති සමග කිය යුතු 27 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලයේ නාවික ඉංජිනේරු හා නෞකා නිර්මාණ අධ්‍යන ආංශය පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 දෙසැම්බර් 13 දින ඇති අංක 23.10 අදීර 13 ධර්ම අතිශේෂ ගැසපත්‍රයේ පල කරන ලද නියමය සහ 1978 අංක 16 ධර්ම විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමග කිවිය යුතු 27 වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශ සහිතව ශ්‍රී ලංකා මොට්ටු විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණ සහ කාර්යෝපාය ඉංජිනේරු අධ්‍යයන අංශයේ පිහිටවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2022 දෙසැම්බර් 19 දින ඇති 23.11 අදීර 12 ධර්ම අතිවිශේෂ ගැසට් පත්‍රයේ පල කරන ලද නියමය මම ඉදිරිපත් කරමි.
ගරු සෞඛ්‍ය මාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2017 වර්ෂය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කුසිකර්ම මාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 වර්ෂයේ සඳහා හෙක්ට කොබ්බැකඩුව ගොවි පරිශන හා පුහුණු කිරීමේ ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කෘෂිකර්ම කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසන්ද කරන අමාත්‍යතුමා.
2021 වර්ෂයේ සඳහා අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගරු ඇවිලි කර්මාන්ත අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සහ 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පේශකර්ම ඇඟලුම් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කර්මාන්ත කටයුතු පිළිබඳව අමාත්‍යාංශයේ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2019 වර්ෂය සඳහා තලවකැලේ ශ්‍රී ලංකා තේ පරිශ්‍රණ ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2018-2019 වර්ෂය සඳහා සීමා සහිත ගල්ලෝයේ වැවිලි පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කරු ඉදිරිවලහ බලසත්‍ය අමාත්‍යතුමා.
රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලද වාර්තාවේ විදුලි බලහා බලශක්ති අමාත්‍යාංශය සම්බන්ධයෙන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 194 ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව මම වාර්තාව ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳව කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත අමාත්‍ය.
කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා අනුකූලතා තක්සේරු පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රතිත්තද මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා කටයුතු පිළිබඳව අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු නීතිඥ තන්දිම වීරක්කොඩි මැතිතුමා.
ගරු කතානායකතුමනි, පෝද්දල මුලන වල්පිට දකුණ දියවර ගම්මානය අංක 32 දරන ස්ථානයේ පදිංචි PG මාලනී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු සංජීව ඉදිරිමාන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කළුතර නාගොඩ බොම්බෝල පාර පරණ පොලිස් සත්ත අංක 49 දරන ස්ථානයේ පදිංචි ඊඩී නන්දසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු කුමාරසිරි රත්නායක මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මොනරාගල වෙලේවත්ත කැප්පෙටිපොළ මාවත අංක 41-21 දරන ස්ථානයේ පදිංචි TMDE ජයන්ත සන්ධ්‍යා කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවේ යොමු කරන ලැබේ අමාත්‍යාංශ නිවේදන. ගරු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යතුමා බන්දුණු ගුණාත්න මැතිතුමා.
කරු නියෝජ්‍ය කතානායකතුමනි, නුවරඑළිය හැටන් මාර්ගයේ රදැල්ල සමසෙට් විකල්ප මාර්ගයේ සිදු වූ මාරක රියානතුර පිළිබඳ මේ ගරු සභාව දැනුවත් කිරීමේ ප්‍රකාශයක් කරන්න අවසර දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. 2023-01-20 දින පැය 18:50 පමණ නුවරඑළිය හැටන් මාර්ගයේ රදැල්ල සමසෙට් විකල්ප මාර්ගයේදී 7 දෙනෙකුට මරු කැඳ වූ මාරක රියානතුර පිළිබඳව නුවරඑළියේ සිට පැමිණි අංක ND 41.1 දරන මෝටර් කෝච් රථයේ ඉදිරියෙන් පැමිණි අංක 57.45.75 දරන ද්විත්ව කාර මෝටර් රථය සහ ABQ 0.789 ත්‍රිරෝධ රථයේ ගැටි වම්පස ප්‍රපාතයක් සහිත තේවත්තකට ගමන් කර මෙම අනතුර සිදුව ඇත. මා විසින් ලබා දුන් උපදෙස් අනුව අනතුර පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ කොමසාරිස් ජෙනරාල්වරයා විසින් වැඩ බලන සහකාර කොමසාරිස් කාර්මික TMSK තෙන්නකෝන් මහතා විසින් RMA PKM රාජතේව මහතාගේ මූලිකත්වයෙන් RMA පත්මකුමාර RRP W
මේ ගරු අමාත්‍යතුමාගේ නිවේදනය අවසන් වුණාට පස්සේ ඔබතුමා ගරු අමාත්‍යතුමා ඒක
ප්‍රකාශ කරනවා අපි මේකේ අහලා තිනවා අපිත් කරලා තිනවා ඇමතුරු හැටියට. මන් දන්නේ නැහැ මේ රියානතුරක් ගැන මොකද්ද මෙතන කරන විශේෂ ප්‍රකාශය කියලා. කවුරුත් ඔය රියානතුරු ගැන මෙතන ලොකු ප්‍රශ්නයක් මතු කරලත් නැහැ. රියානතුරු වෙන තරමට ඇමතිවරු ප්‍රකාශ කරන්න කිව්වොත් මේකේ වෙන මොනවක් කරන්න වෙන්නේත්
නැහැ. පොඩක් කරුණා කළා. මේක තේරුම් ගන්න මේ මේක විශාල අනතුරක්. මේක පිළිබඳ මේ රියානතුර සුවිශේෂ එකක්. ඒක වළක්වා ගැනීම සඳහා මේ ප්‍රවාහන අංශවල අවධානය යොමු කිරීම සඳහා වාර්තාවක් තියෙනවා. ඒ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ පුස්තකාලයේ තබනවා අවශ්‍ය කෙනෙකුට කියවා ගැනීම සඳහා. ඒ නැකිමුලා වරණමේ මේක මේ ප්‍රියානතුරක් පිළිබඳ මනුස්ස ජීවිත හතක් නැති වෙලා මේකේ තියෙන දෝෂ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළාම එවැනි දේවල් සලකන්න තරම් මේ උත්තරීතර සභාව කියන ආයතනයට උවමනාවක් නැත්නම් මට පුළුවන් කරු කතානායකතුමනි මේ වාර්තාව මම මේ 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 සභාගත කරනවා පාර්ලිමේන්තුවේ තියලා තියෙනවා. මේක ඊටම විශාල තාක්ෂණික කරුණු ඇතුළත්
වාර්තාවක්.
ඒක මේ රටක මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මාර්ග ආරක්ෂාව සලසා ගැනීම සඳහා අතිශයින් වැදගත් වෙනවා. එවැනි දෙයකටවත් කන් දෙන්න තරම් මේ උත්තරීතර සභාව කියන ආයතනයේ සූදානම් නැතිවීම ගැන මං කනගාටු වෙනවා.
බෞමිසිති කරව මතු. රවිමලි රන්ස මතු. කෙටියෙන්.
ඔව් ඇත්තට මේ තුමා ඒ කියන වார்த்தාව අපි සභාගත කිරීම ගැන ස්තුතිමත් වෙනවා. ඒ වார்த்தාව අපි සියලු දෙනාම අධ්‍යයනය කරමු. අධ්‍යයනය කිරීමෙන් පසුව මේ රටේ කිසිම රියානතුරක් නොවන බවට එතුමා සාතික වෙන බව අපිට පේනවා. අපි ඒ ගැන ඉතාම ගරු කරන ඔබතුමාට.
බෞමිසිති. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භයේ අද දින න්‍යාය පත්‍රයේ ගරු සභානායකතුමා
ඉදිරිපත් කරන ගරු නියෝජ්‍ය කතානායකතුමනි
සභාව එකඟද?
හායි.
විෂය අංක 1-2 කොළඹ වරායනගරයේ ආර්ථික කොමිසම් සභාව යටතේ නියෝග අනුමත කිරීමට ගරු සභානායක
යෝජනා ඉදිරිපත් කිරීම නියෝජ්‍ය කතානායකතුමනි ඉදිරිපත් කරනවා.
ඔව් විමල් වීරවංශවන්ත
මේ සභාවේ ගරු මන්ත්‍රීවරුන් දැනුවත් විය යුතු කාරණයක් ගැන මම ගරු ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාගෙන් අගමැතිතුමා හිටියන වඩා හොඳයි. අපි දන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය දැනට දින කීපයකට කලින් ඇමරිකානු රාජ දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් වික්ටෝරියා නූලන් මැතිනිය මේ රටට පැමිණියා. ඊට පස්සේ දින කීපයකට කලින් ඇමරිකානු ගුවන් හමුදා යානා දෙකකින් ශ්‍රී ලංකාවට 20 දෙනෙකුගෙන් සමන්විත පෙන්ටගන් නිලධාරීන් කණ්ඩායමක් මේ රටට ආවා. ඒ අය ඇවිල්ලා ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයා බුද්ධිංශ ප්‍රධානී මුණ ගැහුණා කියලා මාධ්‍යවල වාර්තා වුණා. නමුත් කෙටි කාලයක් ඇතුළත ඒගොල්ලෝ නැවත රටෙන් පිටත්ව ගියත් ඒ වගේම මේ කණ්ඩායමේ නායකත්වය උසුලුවේ ජෙඩ් රෝයල් කියන හඳුනන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇමරිකානු ප්‍රධානීෙක්. අපිට දැනගන්න තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අය ආවේ VVIP ලෝන්ච් එකෙන්. ඒ කියන්නේ සාමාන්‍ය ජනාධිපතිවරයා හෝ වෙන රටක ජනාධිපතිවරයෙක් යන එනකොට පාවිච්චි කරන ලෝන්ච් එක. ඒ වගේම අපි දන්න විදිහට මේගොල්ලෝගේ ආගමන විගමන කටයුතු නිසියාකාරයෙන් වෙලා නැහැ. ඒ වගේම රාජ්‍ය බුද්ධි බුද්ධිංශයට ගිහිල්ලා ඒ කාර්යාලයට ගිහිල්ලා තියෙනවා මේ නිලධාරීන් ඒ SIS එකේ. ඒගොල්ලෝන්ගේ ඔක්කොගේම ආයුධ නිරායුධ කළා තමයි ඒගොල්ලෝ ආයුධ සහිතව ඒ කාර්යාලයට ගිහිල්ලා තියෙන්නේ. අපිට දැනගන්න තියෙන පරිදි දැන් මේ ආපු නිලධාරීන් උත්සාහ කරන්නේ ලංකාවේ බුද්ධිංශවල සියලුම තොරතුරු ඇමරිකානු මැදම ඔත්තු සේවයේ කෙනෙක්ගේ යටතට පත් කරලා ඔහු තමයි තීරණය කරන්නේ බුද්ධිංශ වාර්තා කොයි එක යවනවද කොයි එක නොයවනවද කියලා තීරණය කරන්න යන්නේ. මේක 2001 කාලේ මේ රටේ වෙලා තියෙනවා. 2004දී ඒක නැවත නවත්තලා තියෙනවා. දැන් මේ විදිහේ දෙයක් මේ රටේ මොකද මේ රටේ පාස්කු ප්‍රහාර වුණා තව තව ප්‍රහාර වුණා. මෙහෙම රටක මේ අය ආවේ මොකටද කාවද හම්බ වුනේ මොනවද කතා කළේ මොනවද තීරණය කළේ ඒව මේ සභාව දැනගන්න ඕන. මෙතන ඉන්නේ මහජන නියෝජිත 225ක්. මෙතන කවුරුත් දන්නේ ඒගොල්ලෝ රහසිගතව ආවා ගුවන් තොටුපළෙන් ඇහුවම টপ සීක්‍රට් මිෂන් කියලා කියනවා ඇරෙන්න වෙන මොනවත් කියන්නේ. එහෙම ඇවිල්ලා සාකච්ඡා කළේ මොනවද තීරණේ උනේ මොනවද කියලා කරුණාකරලා ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාට ඒ ගැන අවබෝධයක් නැතත් හෙට දවසේදී හරි අගමැතිතුමා හෝ ජනාධිපතිතුමා හෝ ඇවිල්ලා මෙතන මේ සභාවට කරුණු දැනුවත් කරන්න කියලා අපි තා ඕනෑකමින් ඉල්ලනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
බොහොමයිසෙදි. අද දින න්‍යායපත්‍රයේ යෝජනා අංක විෂය අංක 1-2 ඉදිරිපත් කිරීමට ගරු
නියෝජ්‍ය කතානායකතුමනි නැහැ ඉදිරියේදී ඒකකට කාරණා ඔබතුමා ඉදිරියේදී පිළිබඳව ඔබතුමාලාට කරුණු දක්වන්න කටයුතු කරන්නම්. කරු නියෝජ්‍ය කතානායකතුමනි යෝජනාංක 1 2 ඉදිරිපත් කරනවා ඒ සම්බන්ධව ගරු අලිසබ්‍රි අමතුමා විසින් කතාව ආරම්භ කරනවා
කරු අලිසබ්‍රි අමතුමා ආරම්භ විවාදය ආරම්භ කරනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ ප්‍රකාරව ඒ පනතේ පනත ප්‍රකාරව ස්ථාපිත කොට ඇති කොළඹ වරාණ නගරය තුළට ආයෝජන ලබා ගැනීම සඳහා සහ එය කලාපයේ වැදගත් මූල්‍ය නගරයක් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය රෙගුලාසි ලාශයක් තිබෙනවා. ඒ රෙගුලාසි වලින් කීපයක් මම හිතනවා 2022 සැප්තැම්බර් මාස 28 වෙනි බදාදා ඉදිරිපත් කරලා තියෙනවා. එවකට මුදල් ආර්ථික ස්ථානීකරණ හා ජාතික ප්‍රතිපත්ති පිළිබඳ කරු අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින්. අද දින මේකෙන් බලාපොරොත්තු වන්නේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා. මෙතන වරාය නගරය මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා
කරු
නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ ඉතාම ඕනෑකම ඉන්නවා මම අර මතු කරපු ප්‍රශ්නය ගැන මං හිතන්නේ විදේශ ඇමතුමාවත් දන්නවනම් සාමාන්‍යයෙන් ඔය වගේ ෆොරින් මිෂන් එකක් යනකොට විදේශ අමාත්‍යාංශයේ දැනුවත් කරලා තියෙනවා මම දන්නේ ඔබ විදේශ අමාත්‍යාංශයේ දැනුවත් කරලාද මේක උනේ නැද්ද කියලා මට කරුණාකරලා ඔබතුමාවත් ඒ ගැන යම්කිසි ඔබතුමා දැනුවත් නම් විදේශ අමාත්‍යාංශයේ දැනුවත් නම් ප්‍රකාශයක් ඒ ගැන කරන්න පුළුවන් නම් මං ඉතා අගේ කොට සලකනවා
මගේ දැනුවත්කමක් නැහැ සාමාන්‍යයෙන් ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිද්ධ වෙන දේවල් පිළිබඳව ඔවුන් අතර තමයි සිද්ධ වෙන්නේ ඒ පිළිබඳව මගේ දැනුවත්කමක් නැහැ පෞද්ගලික. ගරු නියෝජ්‍ය කතානායකතුමනි නැවත වතාවක් මා ඔබතුමාගේ අවධානයට යොමු කරන්නට ඕන මේ වරාය නගරය 2014 වර්ෂයේදී පටන් ගන්නකොට මේ රටේ අපි සියලු දෙනාම එක ජාතික වැදගත්කමක් හැටි ඇති නගරයක් හැටියට සහ ආයෝජනයක් හැටියට ප්‍රකාශ කළත් හැමදාම කියන ආකාරයට අපි පක්ෂපාතවලට බෙදලා ඒ සම්බන්ධයෙන් ගත්තු ස්ථාවරයන් පිළිබඳව ආපසු හැරලා බලනකොට අපිට තේරෙනවා කොහොමද කාලයෙන් කාලෙට තමන් දරන මතවාදය හා පක්ෂ මතවාදය අනුව තමන් පෙනී සිටින පක්ෂ විපක්ෂ ભેදය අනුව ඕනෑම දෙයක් ඔවුන් අර්ථ දක්වන ආකාරය 2014 දී මේක පටන් අරගෙන විශාල ආයෝජනයක් ලංකාවට එන අවස්ථාවේදී එවකට තිබුණු වාතාවරණය තුළ මේක ඉදිරියට ගෙන යන්න හැකියාවක් තිබුණා. නමුත් දේශපාලන වාසි මත 2015 වර්ෂයේ ජනාධිපතිවරණයට පෙර මේක සම්පූර්ණයෙන්ම අහෝසි කරනවායි කියලා වාහසි බස් දෙඩෙව්වා. ඇවිල්ලා මේක වහලා දැම්මා. අවුරුදු 1.5 මේක වහලා දාලා නැවත ආරම්භ කරනකොට එකඟ වෙච්ච ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයක් චීනයට ලබා දෙන්නට සිද්ධ වුණා සහ ඒ ආයෝජනය සඳහා තිබුණු මොමන්ටම් එක හැම්පිටින්ම නැති වෙලා ගියා. අපි ඒක හොඳට දැනගත්තා. චීනය ආයෝජනය කරන එක අවුරුදු 1.5 එවකට ලංකාවේ ප්‍රධාන වශයෙන් සෝසියර 80ක විතර ආයෝජනාවේ චීනෙන්. ඒ සම්පූර්ණ ආයෝජන ටික නැවතුණා. නැවත වතාවක් චීනය ඇවිල්ලා ආයෝජනය කරනකොට අපේ ආර්ථිකයේ තිබුණු මොමන්ටම් එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා තමයි 104 තිබුණු ඒ 2005-2014 ආර්ථික වර්ධනය දෙකට ගිහිල්ලා නැවතුණා කිසිම ප්‍රශ්නයක් නැති කාලයක් තුළ. එතකොට කොවිඩ් තිබුණෙත් නැහැ, යුක්‍රේන් යුද්ධයක් තිබුණෙත් නැහැ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙලා හිටියෙත් නැහැ. ඉතින් එවන් වකවානුවක් තුළ අපි නැවත බලන්නට ඕන අපි පක්ෂපාත ભેදවලට බෙදුනට ජාතික වශයෙන් එකඟ විය හැකි යම් යම් දේවල් සම්බන්ධයෙන් එකඟ වෙලා කටයුතු කිරීමේ වැදගත්කම. දැන් IMF එක සම්බන්ධයෙන්ුත් එහා සමානයි. IMF එකත් එක්ක අපි කටයුතු මම ස්තුතිවන්ත වෙනවා සමහර විපක්ෂ කණ්ඩායම් ඔවුන්ගේ විවිධ නායකයෝ විවිධ දේවල් කිව්වට වෙන විකල්පයක් නැහැ කියන තැනට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් එහෙම නැත්නම් ජනාධිපතිතුමා කියපු ආකාරයට විකල්පය මොකක්ද කියලා කියන්නට ඕන. අපි දන්නවා මේක පටන් ගන්නකොට සමහර දේශපාලන නායකයෝ කිව්වා මේක කොහොම හදන්නද? කොහෙද කළු ගල් තියෙන්නේ? සීගිරිය කඩලා තමයි මේක පුරවන්න වෙන්නේ. ඉතින් අද හැමෝම දන්නවා මේක පට්ටපල් බොරුවක්. නෑ කිසි දෙයක් කැඩුවෙත් නෑ මේක ලස්සනට පුරලක් තියෙනවා. මේ ලංකාවේ විතර වෙච්ච දෙයක් නෙවෙයි ලෝකේ හුඟක් රටවල් වල වෙලා තියෙනවා. ලෝකේ ඔය වගේ ආර්ථික විශේෂ කලාප 5000කට වැඩිය තියෙනවා. වරාය නගර තියෙනවා 100කට වැඩි. හැබැයි සමහර ඒවා සාර්ථක වෙලා තියෙනවා සමහර ඒවා සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙලා තියෙනවා. අපේ ජාතික වදගත්කම තමයි පක්ෂපාත ભેදවලින් තොරව අපිට තියෙන මේ මහා සම්පත ආරක්ෂා කරගෙන කොහොමද මේ රටට අපි ආයෝජන අරගෙන එන්නේ? නැවත වරාවක් ඩොලරේ වටිනාකම වැඩි කරගන්නේ. විදේශික ආයෝජනය කරන්නේ. අද අපි ආණ්ඩු කරයි, හෙට ආණ්ඩු නොකරයි. නමුත් අපි බලන්නට ඕන රටක් හැටියට කොහොමද ඒ රටට වැදගත් දේවල් සුරක්ෂිත කරගෙන බොරු කියන්නේ නැතුව ඒවා ආරක්ෂා කරගන්නේ කියන එක. මම දන්නවා ඒ වහලා දාපු එකේ තිබුණු පාඩුව හේතු කොටගෙන චීනෙත් එක්ක අපිට තිබුණු සම්බන්ධතා සම්පූර්ණයෙන්ම කඩාවැට. ඒ සම්බන්ධතාවයේ නැවත ගොඩනගා ගැනීම තමත්ම අමාරු දෙයක්. ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉන්නවා මට පෙර. ඔබතුමා විදේශ අමාත්‍යවරයා හැටියට ශාල වැඩ කොටසක් කරා. නමුත් ලේසි නෑ. ඔවුන්ගේ හිත බිඳුනට පස්සේ, ඔවුන්ගේ කොන්ෆිඩන්ස් එක නැති වුණාට පස්සේ නැවත වතාවක් ඒ කොන්ෆිඩන්ස් එක ලබා ගැනීම සඳහා විශාල කාලයක් යනවා. ඒකින් අපි මෙතන දේශපාලනය කරන එක නෙවෙයි වැදගත්. මට මතකයි සමහර අය කිව්වා China is a economic hitman කියලා. ප්‍රසිද්ධිය කිව්වා පත්‍රවලත් පළ වුණා. අන්තිමේදී සිද්ධ වුණේ චීනය තරහ කරගත්. ඔවුන් නැවත එනකොට ඒ මොමන්ටම් එක නැති වෙලා ගියා. එහෙනම් මම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේදී අපි මේක දේශපාලනය හැමෝම කරනවා. දේශපාලන වශයෙන් අපි සියලු දෙනාටම අභිමතාර්ථ තියෙනවා. නමුත් අපි දැනගන්නට ඕන 1947 සිට අපිට දරා ගන්නට බැරි සුබසාධන ආර්ථිකයක් තුල තමයි අපිට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. Populist policies have brought us to this state today. ඒ තවදුරටත් මේ කරන්නට බැරි දරා ගන්නට බැරි හැමදෙනාම කියනවා අරක දෙනවා මේක දෙනවා නිකන් දෙනවා කොහොමද ඒක දෙන්නේ ඒ සඳහා ආදායම ලබා ගන්න කියන එක පිළිබඳව ප්‍රශ්න අහනකොට උත්තරයක් නැහැ. ඉන්දියාවේ එක රාජ්‍ය සේවකයෙකු ඉන්නේ 177 දෙනෙකුට. පකිස්තානයේ රාජ්‍ය සේවකයෙකු ඉන්නේ 145 දෙනෙකුට එක්කෙනෙක්. බංග්ලාදේශයේ රාජ්‍ය සේවකයෙකු ඉන්නේ 140කට එක්කෙනෙක්. ලංකාවේ ඉන්නවා රාජ්‍ය සේවකයෝ 16 දෙනෙකුට එක්කෙනෙක්. 2021 වර්ෂයේ ගරු නියෝජ්‍ය කතානායක තුමනි ලංකාවේ සම්පූර්ණ සමස්ත රාජ්‍ය ආදායමෙන් 86%ක් එකක් දෙකක් නෙවෙයි 86%ක් වියදම් කරේ මේ රාජ්‍ය සේවකයන් නඩත්තු කරන්න සහ උන්ට පඩිගවන්න. දැන් මේක කවුද දැම්මේ කවුද නැද්දද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ වෙලාවේදී අපි මේක කොහොමද කළමනාකරණය කරගන්නේ? ඉදිරියේදී අපි කොහොමද මේකට මූණ දෙන්නේ? 86%ක් ගෙවලා තව තියෙනවා මේ සමස්ත ආදායමෙන් 86%ක්. මේ වෙනකොට ගිය අවුරුද්ද වෙනකොට මේ අවුරුද්ද වෙනකොට මේක 65%කට අඩු වෙලා තියෙනවා බදු ප්‍රතිපත්තිය වැඩි කරාට. නමුත් ඒකේ වාසිය අපිට කෙලින්ම ලබා ගන්න හැකියාවක් නැහැ. මොකද ඉන්ට්‍රස්ට් රේට් වැඩි වෙලා තියෙනවා. එතකොට අලුතින් ඉන්ට්‍රස්ට් ගැවීම සඳහා මම ඊයේ භාණ්ඩාගාරයේ ලේකම්තුමා කිව්වා බිලියන 500ක මුදලක් ගිය අවුරුද්දට සාපේක්ෂව දේශීය ණය වශයෙන් ණයවලට පොලී ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේක බරපතල අවස්ථාවක්. අපි කියන්නේ නැහැ, අපි කවුරුවක්වත් කියන්නේ නැහැ මේ රට තියෙන ප්‍රපාතයේ මිදී තියෙන තියෙනවා කියලා. නමුත් එකක් මතක තියාගන්නට ඕන, ගිය අවුරුද්දේ මාර්තු මාසයේ වෙනකොට පැය 13ක් ලයිට් කැපුවා. පැය 13ක් ජනාධිපතිතුමාගේ ගෙදර වට කරනකොට ලයිට් කැපුවා පැය 13ක්. ගෑස් තිබුණේ නැහැ මාසයකටවත්. මාසයක් පෝලිමේ හිටියත් ගෑස් නැහැ. දවස් 4-5ක් පෝලිං වල ඉන්න සිද්ධ වුණා. ඊට සාපේක්ෂව යම් ප්‍රගතියක් තියෙනවා කියන එක අපිට නැහැ කියලා කියන්නට බෑ කුහකේකට විසක. කුහකකමක් තියෙනවා නම් කියන්නට පුළුවන්. යම් ප්‍රගතියක් අත් කරගෙන තියෙනවා. නමුත් මේ ප්‍රගතිය ප්‍රමාණවත් නැහැ. හැබැයි මේ ප්‍රගතිය අත්පත් කර ගැනීම තුළ අපිට වළක්වා ගන්න හැකියාව තිබුණා 94%කට ගිය උද්ධමනය 52%යි අද වෙනකොට. මම ආරාධනා කරනවා ලෙබනනයේ දියා, ඉරානය, ආජන්ටීනාව, ග්‍රීසිය ඒ රටවල් වල උද්ධමනය අවුරුදු 3-4-5ක් එක දිගට 80-90 තර්කිය පවා දිගින් දිගටම ගියා. අද ලෙබනනයේ කවුරුවක්වත් කියන්නේ නැහැ කොච්චර වෙලාවක්ද ලයිට් කපන්නේ කියලා. ලයිට් දෙන්නේ කොච්චර වෙලාවද කියන තැනට කඩාවැටලා තියෙනවා. දවසකට පැය 2-3යි. එයින්ද මම හිතනවා දේශපාලනය කළ යුතුයි. වෙනස් කතා කියන්නට පුළුවන්. කවුරුවක්වත් හැම දෙයකටම එකඟ වෙන්න අවශ්‍යකමකුත් නැහැ. නමුත් අපි ප්‍රායෝගිකව මේ ප්‍රශ්න දිහා බලන්නට ඕන. උත්තරත් එක්ක කතා කරන්න ඕන. විසඳුම් එක්ක කතා කරන්නට ඕන. ඒ කතාව තුළ ලංකාව අපනායනය පාදක කරගත් ආර්ථිකය ගොඩනගන්නට නම් මේ වරාය නගරය එහි කේන්ද්‍රස්ථානයක් ගන්න. එන්න මේ කවුරු ආණ්ඩු කරාද කියන එක නෙවෙයි. ආණ්ඩුවයි රජයයි අතර විශාල වෙනසක් තියෙනවා. පාක්ෂිකයෝ ඇවිල්ලා ආණ්ඩු කරලා යනවා. නමුත් රජයක් කියලා කියන්නේ ඒක නෙවෙයි. පාර්ලිමේන්තුවේ රජයේ කොටසක්. මහා බැංකුව රජයේ කොටසක්. මේ රටේ බැංකු පද්ධතිය රජයේ කොටසක්. මේ රටේ සිවිල් සේවය රජයේ කොටසක්. මේවා ආරක්ෂා කරගන්නට ඕන. මේව කඩා වැටුණාම සිද්ධ වෙන දේවල් ඔබ දකින්නට ඇති ගිය සතියේ. ලෙබනනයේ ගිහිල්ලා බැංකු ටික කඩනවා මිනිස්සු. ඔවුන්ගේ තියෙන මුදල් අරගන්නට බෑ. මේ නිසා මම හිතනවා අපි සියලු දෙනාම මේ පිළිබඳව යම් උනන්දුවක් දක්වලා මේ තියෙන බරපතල තත්වයෙන් අපි කොහොමද ලංකාව ආරක්ෂා කරගන්න කියන එක පිළිබඳව වැදගත්ව කටයුතු කරන්නට ඕන. මට මතකයි මම තමයි ගෙනාවේ 2021 අංක 11 දරන කොළඹ වරායනගර පනත. ඒ ගේනකොට මහා බිල්ලෙක් මැව්වා. අපි මේ හදන්නේ චීනයේ කොලනියක් කියලා කිව්වා. චීනයේ කොලනියක් නම් දැන් ඇවිල්ලා චීනයේ ආයෝජනය කරලා කොලනිය දියුණු කරන්න එපා. චීනයේ කොලනියක් හදනවායි කියලා කිව්වා. ශ්‍රී ලාංකිකයන්ට ඇතුළට යන්න බෑ වීසා ගන්න ඕනේ කියලා කිව්වා. මොන බොරුවක්ද මේ? මොන බිල්ලෙක්ද මැව්වේ? මම හිතන හැම දෙයකටම දේශපාලනය කරන්නට ඕනේ නෑ. දත්ත ආරක්ෂක පනත ගේනකොට ඒකටත් විරුද්ධ වෙනවා. අපි හැමදෙනාම කියනවා පුනර්ජනනීය විදුලි බලය නිෂ්පාදනය කළ යුතුයි කියලා. ඒ සඳහා අවශ්‍ය පනත ගේනකොට ඒකටත් විරුද්ධව ඡන්ද දෙනවා. මැතිවරණ මුදල් කළමනාකරණය කර ගැනීම සඳහා පනත ගේනකොට ඒකටත් විරුද්ධව ඡන්ද දෙනවා. තස්ත්‍රවාදී ආරක්ෂා කර ගැනීමේ පනත සංශෝධනය කරලා මිනිස්සුන්ට බේල් දීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසනකොට ඒකටත් විරුද්ධව ඡන්ද දෙනවා. ඉතින් අපි අවදාම කරලා තියෙන්නේ ඕක තමයි අවුරුදු 75 30 අවුරුදු 5න් පාට ආණ්ඩු මාරු කර කර ඉඳලා තියෙනවා ආණ්ඩු කරන විදිය කියන්නේ නැතුව. එමණිතා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අමිතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ පනත තුලින් අපි ඊයේ අපිට ලැබුණු තොරතුරු අනුව යම් යම් සාධනීය දේවල් සිද්ධ වෙමින් පවතිනවා. අද මේ දියුණු කරන චයින හාබ කම්පැනි එක ඔවුන්ගේ ආයෝජනවල 93% විතර ආයෝජනය කරලා ඉවරයි. මැද පෙරදිග සමාගමත් එක්ක මූල්‍ය නගරයේ ගොඩනැගීම සඳහා බිලියන 1.5ක ඇමරිකානු ඩොලර් ආයෝජනයකට එකඟවීමක් වෙලා තියෙනවා. යුරෝපයේ ආයෝජනය වෙනවයි කියලා තියෙනවා. සිංගප්පූරුවේ ආයෝජනය වීම සඳහා අත්සන් කරලා තියෙනවා. මම අපි බලාපොරොත්තු වෙනවා මේ තුලින් රටට යම් සේවයක් සිද්ධ වෙයි කියලා. 87,000ක් රැකියා නිෂ්පාදනය කිරීමේ හැකියාව මේ තුලින් මතුවෙනවා. ඊට වඩා වැදගත් වන්නේ මේ තුලින් ලංකාව මේ ස්ථානයේ කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කර ගැනීම සඳහා ලැබෙන පසුබිමයි කියන එක. ඒ සඳහා අපි සියලු දෙනා උදව් කළ යුතුයි කියන ස්ථානයේ අපි සියලු දෙනාම සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අපිට ඉතාමත්ම වැදගත් ලෝකයේ සියලුම රටවල් එක්ක එකට එකතු වෙලා කටයුතු කරන්න. කිසිම රටක් සම්බන්ධයෙන් බිල්ලෙක් මවන්න හැකියාවක් අපිට නැහැ. ඇමරිකාව තමයි ශ්‍රී ලංකාවේ අංක 1 මිලදී ගන්න the biggest market. අපි නිෂ්පාදනය කරන සියලු දේවල් වලින් අති විශාල ප්‍රමාණයක් යන්නේ ඇමරිකාවට. ඇමරිකාව තරහ කරගෙන අපිට වැඩේ කරන්නට බෑ. ලේසි කතා කරන්නට. යුරෝපය තමයි අපි දෙවන මහා විශාල ආර්ථිකය. යුරෝපය තරහ කරගෙන අපිට වැඩේ කරන්න බෑ. එංගලන්තය තමයි අපේ තුන්වැනි විශාල ආර්ථිකය. එතකොට එංගලන්තය තරහ කරගෙන අපිට වැඩ කරන්නත් බෑ. එම නිසා මේ බිල්ල මවන එකයි හැම දේ සම්බන්ධයෙන්ම නෙගටිව් පික්චර් එකක් එළියට දෙන එකයි මේ අමතක කරලා දාන්නට ඕන. අපිට චීනය ඉතාමත්ම වැදගත්. චීනය වැදගත් වන්නේ ඔවුන් අපිට ඓතිහාසික මිතුරෙක්. ජාත්‍යන්තර ප්‍රජාව තුළ අපි වෙනුවෙන් ආරක්ෂා වෙනුවෙන් අපි වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. 2009 යුද්ධයේ අවසාන කාලයේදී අවශ්‍ය ආයුධ සපයලා මහා දුර්දාන්ත ත්‍රස්තවාදී උවදුර නැති කිරීම සඳහා අපිට අවශ්‍ය සහපාසුකම් ලබා දුන්නා. එම නිසා ඔවුන් එක්කත් අපි ළඟින් වැඩ කරන්නට ඕන. අපිට තවදුරටත් නොන් ලයින් කියන කතාව නොබැඳී කියන කතාව කිය කී ඉන්නට බෑ. අපි නව් මල්ටි ලයින්. අපි සියලු දෙනාත් එක්කම බැඳිලා මේ ග්ලෝබලයිසේෂන් එක තුළ විශ්වීකරණය තුළ වැඩ කිරීම සඳහා අවශ්‍ය වෙලා තියෙනවා. පසුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවෙන් 312,000ක් මිනිස්සු පිටරටට රස්සාව සඳහා ගියා. මම ඒක සලකන්නේ නෑ මහ ලොකු ක්‍රෙඩිට් එකක් ඇටියට. නමුත් 2014 වසරෙත් 307,000ක් ගිහිල්ලා තියෙනවා. ඒ ගිය අයගෙන් ඒ හින්දා තමයි අද වෙනකොට ඩොලර් ලංකාවට එන්නේ. 2022 වර්ෂයට සාපේක්ෂව ජනවාරි මාසයේ 68%ක වර්ධනයක් තියෙනවා ඩොලර් යැවීම බැංකු පද්ධතිය තුළ. එම නිසා තමයි යම් ප්‍රමාණයක හරි someone can interpret it the calm before the storm can be could go either way but because Sri Lankans went abroad and started remitting their funds, that Sri Lanka has relative stability today. Eken ego giya 312000 mama Saudi Arabia wata giyama GCC ratawal wala director general wala hambuna etuma kiwwa 258000 giilla tiyena GCC country verse kiyala etakota meda piradigata tamai 312000 258000 ma giilla tiyena එතකොට ඒකෙන් අදහස් වෙනවා අපි මැද පෙරදිග සම්බන්ධතාව කොතරම් අපිට වැදගත්ද කියන එක. එම නිසා අපි විදේශ සම්බන්ධතා ඇති කර ගැනීමේදී අපිට කිසිවෙක් එක්ක තරහ වෙන්නට බෑ. කිසිවෙක් එක්ක කැම්ප් එකකට බැඳෙන්නට බෑ. කිසිවෙකුට විරුද්ධව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න නිකුත් කරන්නට බෑ. අපේ ඇඟිල්ලේ තරමට ඉදුමම තියාගන්නට ඕන. අපි දැනගන්නට ඕන අපි කොතනද ඉන්නේ. අපි දැනගන්නට අපේ ස්වෛරීත්‍ය ආරක්ෂා කරන්න අපි දැනගන්නට ඕන ස්වෛරීත්‍ය කියලා කියන්නේ කටින් කටමැත දොඩවන එක විතරක් නෙවෙයි තුවක්කුවක් අරගෙන බෙලි තියන එක විතරක් නෙවෙයි ආර්ථික සුරක්ෂිතතාවය ජාත්‍යන්තරය තුල තියෙන සුරක්ෂිතතාවය අපේ මාකට් එක ආරක්ෂා කර ගැනීම අපිට තියෙන ඇක්සස් ටික ලබා ගැනීම අපිට තියෙන රැකියා වැළඳ පොළ ආරක්ෂා කර ගැනීම මේක බහුවිධ කාර්ය ප්‍රතිපාටියක් ඒක අපි තාමත්ම සූක්ෂමව කළ යුතුයි සමහර දේවල් සියලු දේවල් ප්‍රසිද්ධිය අපිට තර්ක කරලා තරතුරු දීමේ හැකියාවක් නැහැ. අපි මතක තියාගන්නට ඕන 2009 යුද්ධය නිම කිරීමේදී අතිවිශාල කාර්යපාටිපාටියක් ඉටු කරේ එවකට හිටපු විදේශ අමාත්‍ය ගරු ලක්ෂ්මන් කදිරගාම මැතිතුමා. එතුමා තමයි LTTE සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා නායකත්වයෙන් කටයුතු කරේ. ආයුධ ටික නැති කරේ. ආයුධ ලබා ගැනීමේ හැකියාව නැති කරේ. මුදල් එකතු කිරීමේ හැකියාව නැති කරේ.
මෙතුමා මිනිත්තු 3ක කාලයක් අපේ බටහිර
මිත්‍ර රටවල් එක්ක හොඳ සම්බන්ධතාවයක් ඇති කරගෙන ඔවුන්ට ඒ පිළිබඳව කරුණු නිවැරදි ලෙස දක්වා ලිමින් මිසක ඔවුන් එක්ක සටන් කිරීමෙන් නෙවෙයි අන්තිම කාලය තුල ලංකාවට ගෙනාපු නැව් 9ක් විනාශ කිරීම සඳහා මේ රටේ විරෝධාර නාවික හමුදාවට හැකියාව ලැබුණේ ඇමරිකාවෙන් ලැබුණු බුද්ධ්‍යාංශ තොරතුරු මතයි කියන එකත් අපි මතක තියාගන්නට ඕන. එහෙම නිසා අපිට කවුරුවක්වත් තරහ කරගන්නට බෑ. අපි සියලු දෙනාම එකතු කරගෙන ප්‍රායෝගික භූමියේ ඉඳගෙන අපේ රටට ගැළපෙන අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරන වැඩපිළිවෙලකට නියැලෙන්නට ඕනයි කියන එක ඉතාමත්ම වැදගත්. එහෙම නැත්නම් අපිට සිද්ධ වන්නේ නැවත වතාවක් වෙන කාගේ හරි ප්‍රශ්නයකට අපි මැදිහත් වෙලා අපිට නැති ප්‍රශ්න මතු කරගන්න. මම හිතනවා ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි කවදාවත් හැමදාම ඉතිහාසයේ සිරකරුවන් නොවිය යුතුයි කියන එක. Honorable Deputy Speaker, we must not be the prisoners of the past. හැමදාම අතීතය ගැන කිය කිය අතීතයේ තියෙන දේවල් කියලා විතරක් ගැන කිය කිය අපිට ඉදිරියට යන්නට බෑ. අද ඉන්දියාව අපි කැමති වුණත් අකමැති වුණත් ලෝකයේ විශාලතම ආර්ථිකයක් අති විශාල වර්ධනයක් අත් කරගෙන තියෙනවා. 2030 වෙනකොට ලෝකයේ තුන්වන ආර්ථිකය බවට පත්වන බවට දැනටමත් පුරෝකථනය වෙලා ඉවරයි. පුරෝකථනය නෙවෙයි ඒක සිද්ධ වෙනවා. තෙවන් කරුණක් තුළ අපිට සිද්ධ වෙන්නේ ඉන්දියාවත් එක්කත් ඉතාමත්ම හොඳින් කටයුතු කරලා අපේ ආරක්ෂාව රකගන්න අතරතුරදී වෙළඳ පොළ වර්ධනයක් ඇති කර ගැනීම ඉතාමත්ම වැදගත්. ඔවුන්ගේ මාකට් එක ඉතා වැදගත්. මෑතකදී මම ඉන්දියාවට ගිය වෙලාවේදී මට දම්රෝ නියෝජිතය හම්බුණා. ඔවුන් කිව්වා ඒ රටේ ඔවුන්ට ප්‍රදර්ශන ශාලා 208ක් මේ වෙනකොට තියෙනවායි කියලා. එහෙනම් දෙගොල්ලටම අවස්ථාව තියෙනවා. මේ ඉන්ටග්‍රේෂන් එක ඉතාමත්ම වැදගත්. අතීතයේ දිහා ආපසු දිහා බලනකොට අපිට පේනවා රටවල් එකට එකතු වෙලා කලාප තමයි දියුණු වෙලා තියෙන්නේ. යුරෝපීය කලාපය, උතුරු ඇමරිකානු කලාපය, ආසියානු කලාපය, මැද පෙරදිග කලාපය. එහෙමනම් ඉන්දියාවේ සංවර්ධනය පිළිබඳව අපි බය වෙන්නට හේතුවක් නැහැ. ඒක අපිට ආශිර්වාදයක්. ඒක තුලින් අපේ රටයත් අපේ ප්‍රමාණයත් අපිට පුළුවන් වෙනවා දියුණු කරගන්න. එම නිසා මම හිතනවා මේක තුලින්
කාලය අවසන් වෙන කරුණට
මට මිනිත්තු දෙකක් දෙන්න මම ඉවර කරන්නම්. එම නිසා මම ඉත ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි හැමදාම අපිට ඉතිහාසයේ සිරකරුවන් වෙන්න බෑ කියලා කියන්නේ පළවන හා දෙවන ලෝක යුද්ධයේදී යුරෝපීය රටවල් එකිනෙකා මරාගත්තා. චීනයයි ජර්මනියයි එංගලන්තයයි ප්‍රංශයයි ඉතාලියයි දෙකට බෙදාගෙන. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ වුන් තේරුම් ගත්තා වුන්ට තවදුරට දෙවෙනි ගමනක් යන්නට බෑ කියලා. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අද වෙනකොට යුරෝපීය හවුල ඇති කරගෙන එකම හවුලක් විතරක් නෙවෙයි එකම කරන්සියකටත් වුන් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ තුලින් මේ සියලු දෙනාම සියලු ප්‍රජාවම ඔවුන්ට වාසියක් අත් වෙලා තියෙනවා. දැන් ජපානය දෙවන ලෝක යුද්ධයට පිස්සෙද තත්ත්වය හැම්පිටිම වෙනස් කරගෙන තියෙනවා. මම හිතනවා අපිත් මේ අවස්ථාවේදී අතීතයේ දිහා හොඳට බලලා ජාති ආගම් කුල මත ભેද අමතක කරලා දාලා දෙමළ මිනිස්සුත් මේ රටේ මිනිස්සු අපේම මිනිස්සු අපිත් එක්ක එකට ඉන්න මිනිස්සු කියන එකත් එක්ක තේරුම් අරගෙන ඔවුන්ටත් නිර්දයව බය නැතිව ඔවුන්ගේ ස්වයං අභිමානය රැකනාකාරයට ඔවුන්ගේ භාෂාවට ඔවුන්ගේ සංස්කෘතියට නිසි අවස්ථාව ලැබෙන ආකාරයට ඔවුන්ගේ අවශ්‍ය කටයුතු සිදුවිය යුතුයි. ඒ අනුව අපි සියලු ශ්‍රී ලාංකිකයෝ විවිධත්වයෙන් ඒකීයත්වය කරා යන ගමනකට ආරම්භ විය යුතුයි. ඒ ගමන තුලින් සහ ආර්ථිකය ගොඩනැගීමෙන් තුලින් විතරයි අපිට නියම ස්වාධීනත්වයක් ලැබෙන්නේ. එහෙම නැත්නම් අපි හැමදාම අනුන්ගේ ණය ගන්නකොට අනුන්ගේ ණයට කනකොට හැමදාම අනුන්ගේ ණය අරගෙන නිකම් බෙදලා දෙනකොට රටේ නියම ස්වාධීනත්වය හා නිදහස අත්කර ගැනීම හීනයක් විතරක්. එම නිසා මම හිතනවා ඒ ආර්ථික නිදහස ලබා ගැනීමේ කාර්යයේදී මෙම පනත ඉතාමත්ම වැදගත්. මේ පනත යටතේ අවශ්‍ය රෙගුලාසිත් ඉතාමත්ම වැදගත්. ඒ තුලින් අපිට ආයෝජනය ලබාගෙන මේ රටේ සංවර්ධනය සඳහා තෝතැන්නක් කරගන්නට අපිට පෝට් සිටිය නිර්මාණය කරගන්නට පුළුවන් වුණොත් මම හිතනවා පක්ෂපාත භේදයකින් තොරව ඒ රටට කරන විශාල සේවයක් කියලා. බොහොම ස්තුතියි.